ගරු ආනන්ද අලුත්ගමගේ මන්තුමා ප්‍රතුමාට විනාඩි 8ක් තියෙනවා.
ගරු මූලාසනේ සභාපතිතුමනි, ඊට වැදගත් වූ යෝජනාවක් ගන්න අවස්ථාවේදී අද මට කතාවක් නොතිබ්බත් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමාට වෙන් කළ ලද කතාව ලබා දීම පිළිබඳව මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ රටේ මං හිතන්නේ උදේ සිට මේ දක්වා මේ පාර්ලිමේන්තුවේ රැඳී සිටීමේ විවිධ වූ අදහස් පන්තිවරුන්ගේ අමාත්‍යවරුන්ගෙන් අහනකොට මම ඊට එහා ගිය කාරණයක් මතක් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. මේ රටේ මං හිතන්නේ විවිධ ආණ්ඩු පත් වුණත් ඒ ආණ්ඩු තුළ විවිධ ක්‍රියාකාරීන් තුළ ඇතිවෙන ලද ඒ ක්‍රියාකාරකම් දිහා බැලුවහම මං හිතන්නේ අද අපේ රටට වැරදි විදිහට හරි ලියාපදිංචි කළ සමාගමකින් කුණු මේ රටට ගෙනල්ලා තියෙනවා. හැබැයි මේ රටේ මීට වැඩිය ඉතා ක්‍රියාකාරීව ක්‍රියාත්මක කරන සමාගමක් තමයි කුඩු ගෙන්නන සමාගම. රටේ ජනාධිපතිවරයාම කියනවා අද වැලිකඩ බන්ධනාගාරයේ ඉඳලා තමයි මේ කුඩු ව්‍යාපාරය මේ රටේ මේ ජාති අන්තරේත් ක්‍රියාත්මක වෙන්න කියලා. මං හිතන්නේ ජනාධිපතිවරයාගේ කටින්ම එහෙම කියනවා නම් බෝගම්බර බන්ධනාගාරයේ සිට කුඩු ව්‍යාපාරයේ මෙහෙවනවා නම් මං හිතන්නේ සිවිල් සමාජයේ මොන දේ කරයිද කියන එක අපිට තමුන්නාන්සේටත් අපිටත් මහා කුකුසක් සැකයක් සහ මේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව මහා ගැටලුකාරී තත්ත්වයක් අවිනිශ්චිත තත්ත්වයක් අපිට උදා වෙනවා. මං හිතන්නේ මංගල සමිරිවීර මුදල් ඇමැතිතුමා එදා මං දැක්කා දේශපාලන වේදිකාවේ, අපි එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවේ මෙතුමා කිව්වා රාජපක්ෂ සමාගම කියලා. හැබැයි රාජපක්ෂ සමාගම මේ රටට යම් කිසි දෙයක් කරා, පාරවල් ටික හැදුවා, රැකියාවල් දුන්නා, ඉඩම් ටික ලබලා දුන්නා, වරායවල් හැදුවා, අධිවේගී මාර්ග හැදුවා, මේ රටේ වැඩබිමක් හැටියට තිබ්බ එක්සත් ජාතික පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති වෙනකොට වැලි ලොරි හැම වෙලාවෙම යනවා. අපේ නාලු පිටි ආසනේ ගත්තාම අපිට පුද්ගලිකව වැඩක් කරගන්න ගල් ලොරියකට ගිහිල්ලා ගල් ටිකක් පාන්දර 3ට අඩුම ගන්න ලොරියක් ගියේ නැත්නම් තමුන්නාන්සේ දන්නවා වෙල් කුමාර මන්ත්‍රීතුමාගේ ප්‍රදේශයේ කෙනෙක් නිසා අපිට මෙටල් ටිකක් ගන්න එහෙමයි තිබ්බේ තදබදේ. අද මොන සමාගම් ක්‍රියාත්මක වුණත් මේ වැලි ටිකක් ඒ වගේම ගල් ටිකක් පස්සිකක් ගෙන යන්න අද මේ රටේ නීති හරස් වෙලා තියෙනවා. විල් බැරෝ එකක් පස්සිකක් ගෙනිච්චා නම් රුපියල් 50000යි දඩේ. මේ ඉඩමේ සිට අල්ලපු ඉඩමට පස්සික දැම්මා නම් පර්මිට් එක නැත්තම් 50000යි දඩේ. හැබැයි මේ රටට කුඩු ගේන කැන්ටේනර් ගණන් අහුවෙච්ච මිනිහෙකුත් නැහැ, එල්ලපු මිනිහෙකුත් නැහැ, කතාව විතරයි තියෙන්නේ. දැන් මේකේ තව සමාගම් තියෙනවා. රනිල් වික්‍රමසේකලා මෛත්‍රී මැතිණිය සමාගම, ඒ වගේම සජිස්සා ජලනී ප්‍රේමදාස සමාගම, තව තව මලික් සමරවීර මංගල සමරවීර මේගොල්ලත් සමාගම තියෙනවා. හැබැයි මේ එක්කුටවත් දරුවෝ ඇත්තේ නැහැ. මේ රටට අනාගතය ගෙනියන්න පුළුවන් දරු පරම්පරාව බිහි කරන්න බැරි අය තමයි මේ සමාගම් ක්‍රියාත්මක කරන්නේ. මේක තමයි මේ රටට ගහලා තියෙන හෙනේ. එනිසා තමන්ට මේ රටේ අනාගතය වෙනුවෙන් දරුවෙක් බිහි කරන්න බැරි කෙනෙකුට මේ රටේ ජනාධිපතිකම ඉල්ලන්න සුදුසු නැත. එනිසා මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා ගෙනෙන්න ඇත්තේ මහා දවන්ත බලාපොරොත්තු තියාගෙන. මොකද්ද සිද්ධ වුනේ? මේ රටේ මහා ආර්ථික සමාජයේ සහ මේ රටේ සමස්ත සමාජයේ මහා අගාධයකට ඇද දාපු පාලන ක්‍රමයක් බිහි කරේ මමත් ඒකට සම්මාදන් වුණා. ඒ වැරද්ද නිවැරදි කර ගැනීමට හැකියාව ලැබීම පිළිබඳව මම සතුටටපත් වෙනවා. මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන අපිත් විශ්වාසය තියාගෙන ජනාධිපතිවරයාට පත් කරා. එදා ඌමනාව තිබ්බේ මේ රටේ අනාගතය ගැන කරුණු පහදන්න නෙවෙයි, අනාගතය මේ සාත්සාත් කරගන්න නෙවෙයි. එදා ඌමනාව තිබ්බේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයෙන් පහ කරලා කවුරු හරි ඒ වෙනුවට ගේන්න තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඌමනාව තිබ්බේ. දැන් ඒක වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් විඳිනවා, මෛත්‍රී ජනාධිපතිතුමාත් විඳිනවා, මේ රටේ ජනතාව ඊට වැඩිය විඳිනවා, අපිත් විඳිනවා. රටේ මොන ජාති කිව්වත් මේ අවුරුදු හතරහමාරි වෙච්ච දෙයක් ඇත්තේ නැහැ. මමත් හිටිය එක්සත් ජාතික පක්ෂ රජයේ එහෙම උනතනක් ඇත්තේ නැහැ. දැන් ඊළඟට දැන් එක එක යෝජනාවල් ගේනවා, මොන සමාගම් තිබ්බත් රහසින් හරි නීතියානුකූලව හරි මොන මොන සමාගම් තිබ්බත් මේ රටට යහපත් දෙයක් සිද්ධ නොවෙනවා නම් මොන සමාගමෙන් ඇත්ති වැඩකුත් ඇත්තේ නැහැ. එනිසා මූලාසනේ ගරු සභාපතිතුමනි, දැන් මේ අතළඟ ජනාධිපති මැතිවරණයකට අපි ලකලෑස් වෙන වෙලාව, මේ අවස්ථාවේදී අර මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගෙනාවා වගේ කාට හරි අභියෝගයක් කරන්න කොයි විදියෙන් හරි ජනාධිපතිවරයා පත් කරන්න එහෙම නෙවෙයි දැන් තියෙන්නේ. මේ රටට අඩුම ගානේ දරුවෙක් බිහි කරන්න පුළුවන් කොන්ද පණ ඇති, ඒ වගේම අනාගතයට පරම්පරාවක් හදන්න පුළුවන් කෙනෙක්, ඒ වගේම දරුකක්කම තියෙන කෙනෙක්, පියෙක්, අම්මා කෙනෙක් මේ රටේ ජනාධිපතිවරයා විය යුතු තිබෙන නිසා මම හිතන්නේ දැන් එක් එක් යෝජනාවල් ගේනවා. අපි මේ රටේ පියෙක් තමයි මේ ඉදිරි ජනාධිපතිවරයන්ට දරුකැක්කුම දන්න කෙනෙක් තමයි අපි ඉදිරිපත් කරන්නේ ජනාධිපති මැතිවරණයට. එනිසා අපි මේ ජනාධිපති මැතිවරණයෙන් පස්සේ 3-2 බලය පාර්ලිමේන්තුව අරගෙන අපි පනතක් ගේනවා. දරුවෝ නැති කෙනෙකුට පාර්ලිමේන්තුවේ ජනාධිපති තරඟට ඉල්ලන්න අපි දෙන්නේ නැහැ. මේක තමයි අපි ගේන පළවෙනි යෝජනාව.
ධර්මන්තුමා තව විනාඩියක් තියෙනවා. ගරු පරණවිතාන
ගරු පරණවිතාන විලාවෙන් ගන්න මට තව විනාඩි දෙකක් තියෙනවා. මම මේ විනාඩි දෙක කතා කරන්නවා. මේකයි ඇත්ත කතාව. ඒ නිසා මෙව කතා කරනකොට ඔබතුමාට රිදෙන හැබැයි ඔබතුමත් මේ අපේ පැත්තේ අපේ අදහස් දරන කෙනෙක්. එහෙනම් ඔබතුමාට දරුවෝ ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඔබතුමායි කාලය ගන්න, මම මගේ කාලය ගන්න නැතුව. ඔබතුමායි කාලෙන් පැහැදිලි කරන්න.
ඔබතුමා විනාඩියක් තියෙන අවසන් කර.
මේකයි ඇත්ත කතාව. එක එක්කෙනාට රිදෙනවා. ඉතින් මම මොනවා කරන්නද මේ සත්‍ය කතා කරනකොට? සත්‍ය කතා කරනකොට එක එක්කෙනාට රිදෙනවා. හැබැයි තමුන්නාන්සේ අන්තිම කතාවේදී කියන්නේ ඒක මම අහගෙන ඉන්න මම උදේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම යන්නෙත් නම හතහමාරක ඉඳලා තමයි යන්නේ. මම ඔබතුමායි කතාවත් අහගන්න. ඒ නිසා මගේ කාලයේ ඔබතුමාට දෙන්න අවශ්‍යතාවයක් වෙන්න මම කිව්වේ මේ රටේ පවතින කතාවක් ඇත්ත කතාවක්. දැන් එක එක්කෙනා ගෙනෙන්න යනවා. ඊළඟට ගෙනල්ලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙනල්ලා මේ වෙච්ච විනාශය පේනවා. අගමැතිතුම එක පැත්තකට යනවා. ජනාධිපතිතුම එක්කපදන කැබිනට් මණ්ඩල එකට වාඩි වෙන්නේ නැහැ. ඇමති රටේ කිසි පාලනයක් ඇත්තේ නැහැ. මෙහෙන් පොලිස් පැත්තුමා රිමාන්ඩ් කරනවා. මෙහෙන් තව තව ගෙන නිලධාරීට ඕන ඕන වැඩ කරනවා. මේ රටේ පාලනයක් නැහැ, ආණ්ඩුවක් නැහැ. මම කියන්නේ ඒකයි. එනිසා ආණ්ඩුවක නායකයා පත් කිරීමේදී මේ සියල්ලකට මේ වැරදිච්ච දේවල් නිවැරදි කරන්න පුළුවන් කෙනෙක් පත් කරගන්න ඕන. එනිසා මං හිතන්නේ අපි මේ අර මොකද්ද ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තවත් මේ රටට වැඩක් කරන්න බැරි කෙනෙක් අහම්බෙන් හරි පත් වුණොත් ඒක තමයි මේ රටේ විනාශය. එනිසා මේ රටේ සමස්ත ජනතාව බලාගෙන ඉන්නවා මේ රටට වැඩදායක වුණු වැඩක් කරපු වැඩක් කරයි කියලා විශ්වාසය තියෙන කෙනෙක් ජනාධිපතිවරයා හරි පත් කරගන්න. මොන සමාගම් මේකේ නිර්මාණය කළත් ඒ සමාගම හරියට නිර්මාණය කරගත්තොත් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්. මේ රට ගැන විශ්වාසයක් ගන්න පුළුවන්. ස්තුති වේලාව දුන්නට.
ගරු නිමල්ලන් සමන්තුමා, ගරු පරණ විතරණ ඔබතුමාගේ කාලයෙන් ගන්න. ඔබතුමාගේ කාලයෙන්
මේ ආනන්ද මන්ත්‍රීතුමා
කෙටියෙන්
රටට හොඳ වැදගත් නායකයෙක් හදා ගන්න ඕනි කියන ඔබතුමා කියන කතාවට මමත් එකයි, ඔබතුමාත් එකයි, රටත් එකයි. නමුත් සාමාන්‍යයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක කෙනෙකුට, ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට දරුවෝ නැහැ කියන කාරණාව ඒක අඩුපාඩුවක් හැටියට හුවා දක්වන්නේ නැහැ. විශේෂයෙන් පාර්ලිමේන්තුව අද ලෝකෙ මේක සම්මතයක්. ඉතින් මම හිතන්නේ අපි ඒ වගේ ඒ මට්ටමට වැටෙන්නේ නැතුව මේ කරුණ කාරණා ඉදිරිපත් කරන හොඳයි කියලා මම යෝජනා කරා.
හරි, ස්තුතියි පරණවිතාන. ගරු නිමල්ලන් සමන්තුතුමා.
ගරු මුලසුන ඔබවන සභාපතිතුමනි, ගරු මේ සමාගම් ගැන කතා කිරීම මම හිතන පරණවිතාන මැතිතුමාට මම උත්තරයක් දෙන්න ඕනේ. විශේෂයෙන් යාපාලන ආණ්ඩුව ඇවිල්ලා ලෝකේ කොහෙවත් නැති දෙයක් තමයි 35 වෙනකන් වයස 35 පයින්කන් ජනාධිපතිනි ඉල්ලන්න බෑ කියන එක දැම්මේ. ලෝකේ කොහරි තියනවාද අවුරුදු 35 වෙනකන් ඉල්ලන්න බෑ කියලා නීතියක් දාලා? එහෙම නැහැ. ඒ නිසා මේක දෙපැත්තටම දැන් එතුමා කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. හැබැයි ඔබතුමාලා කරපු එකටත් අපි එකඟ වෙන්නේ නැහැ. ඒක කියන්න ඕනේ ඉතාමත් පැහැදිලිව. ඊළඟ සමාගම් ගැන කතා කරද්දී විශේෂයෙන් අපේ ආචාර්ය අර්ෂ මැතිතුමා මන්ත්‍රීතුමා පිළිගත්තාද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2013 දී මේ ෆ්‍රී සෝන් කියන සංකල්පය ගෙනාපු එක ඉතාමත් හොඳ දෙයක් කියන එක. එතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා. මොකද මේ එක්සත් ජාතික පක්ෂයේ මේ සමහර පොඩි මන්ත්‍රීවරු ඇවිල්ලා මේ රටේ ආර්ථිකය ගැන ලෝකය ගැන මොකුත් දන්නේ නැතුව කිව්වා 2013 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගැසට් එක නිසා තමයි මේ කැලිකසල ගේන්න ඉඩ ලැබුණේ කියන එක. හැබැයි අර්ෂද සිල්ලා මැතිතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු දේ හරි. හැබැයි ඒක නියාමනය කරන ඒක අරියාකාර නොකිරීම නිසා තමයි මේ ප්‍රශ්නෙට මුහුණ පාන්න සිදු වෙලා තියෙන්නේ. මම මේ සභාවට එන්න ඉස්සෙල්ලා අද ආර්ථික කටයුතු ඒ ඕසයිඩ් කමිටියේ හිටියා අපේ අර්ෂණ මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් දරන ඒ සියලුම ආයතන ටික ඇවිල්ලා තිබ්බා. ඒලිස් සමාගම ඇවිල්ලා තිබ්බා. මධ්‍යම පරිසර අධිකාරිය ඇවිල්ලා තිබ්බා. ශ්‍රී ලංකා රේගුව ඇවිල්ලා තිබ්බා. BY එක ඇවිල්ලා තිබ්බා. එතනදී එළි වුණේ කාරණාව මොකද්ද? රජයේ නියෝජනය කරන සියලුම ආයතන පිළිගත්තා. මේවා කසල කියලා. මේවා මුනිසිපල් වේස්ට් කියන එක පිළිගත්තා. එහෙමනම් ආණ්ඩුවට එකෙන් බෑර වෙලා යන්න බෑ. 2013 දී ගැසට් එක ගැව්වට 2013 දී කුණු ලංකාවට ගෙනාවේ නැහැ. 2014 දී කුණු ලංකාවට ගෙනාවේ නැහැ. 2015 දී කුණු ලංකාවට ගෙනාවේ නැහැ. 2016 දී කුණු ලංකාවට ගෙනාවේ නැහැ. හැබැයි 2017 දී ගෙනල්ලා අද වෙද්දී වරායේ තියෙනවා කස්ටම් එක යටතේ කන්ටේනර් 102ක්. මේකට ඩැමරේජ් එක විතරක් ප්‍රමාද ගාස්තු විතරක් මිලියන 875ක්. කාගෙන් දායි කරගන්නේ මිලියන 875ක් කියන්නේ පොඩි සල්ලියක්ද? අද කන්ටේනර් ගෙනාවු අය බංකොලොත් කියලා කියනවාද? මීටින් එකේ ආපුවම මේවා ටික අරින්නත් කවුරුත් නැහැ. දැන් මේ කුණු ටික ලංකාවට දාන්නද කියන්නේ? ඒ නිසා තමන්ගේ අමාත්‍යංශය හරියට කරන්න බැරි ඇමතිවරු තමන්ගේ අමාත්‍යංශවල දාලා තියෙන ඒ සභාපතිකම් හරියට කරන්න බැරි සියලු දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද මේ රටේ එංගලන්තේ ඉඳලා කුණු ගේන්න මේක කුණු දාන රටක් නෙමෙයි. මේ රට ආසියාවේ ආශ්චර්ය කර ගෙනියන්න තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති පැදුවේ. ඊයේ අපි දැක්කා තමුන්නාන්සලා ගෙනාවා ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ ඒ භූමියට විශාල ප්‍රමාණයක් එකතු වුණා. ඒකත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ වෙච්ච දෙයක්. ඒ නිසා අද අපි මේ කමිටු වරා අපි දැක්කා එක්සත් ජාතිපක්ෂය අය කිව්වා මොකද්ද කිව්වේ? මේ 2013 චක්‍රලේඛනයේ අනුව මේ කස්ටම් එකට බලයක් නැහැ කිව්වා මේක බලන්න. BY එකට බලයක් නැහැ කිව්වා මේක බලන්න. විනිමය පාලකකට බලයක් නැහැ කිව්වා මේක බලන්න. හැබැයි අද රැස්වීමේදී එළි වුණා. මේක නියාමනය කිරීමේ අයිතිය රේගුවට තියෙනවා. BY එකට තියෙනවා. පරිසර අධිකාරිය කිව්වා BY එකේ ඒගොල්ලන්ට දැනුවත් නොකිරීම නිසා ඒගොල්ලන්ට ඒ කාර්යභාරය කරගන්න බැරුව ගියා කියලා. ඒකම මම පැහැදිලිව කියන්න ඕනේ. මේ කුණු ගෙන්නපු සේ සමාගමට ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ඥාතීන් සම්බන්ධයි. බලවත් දේශපාලන අයගේ ඥාතීන් සම්බන්ධයි. BY එකේ බාර ඇමතිතුමාගේ ඥාතීන් සම්බන්ධයි. ඒ නිසා තමයි මේ කුණු 2017 දී එන්නේ ලංකාවට. කන්ටේනර් 200 ගානක්. ඒ නිසා මේ වගකීමෙන් මිදෙන්න බෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2013 ඒ ගැසට් එක ගාලා රටට හොඳ දෙයක් කරන්න ගියේ ඒක අර්ෂද සිල්ලා මන්තුමා කිව්වා. හැබැයි අද කුණු ගෙනල්ලා අර මේ ඒක වහගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැසට් එක ගැව්වා කියනවා. ඒ නිසා ඉතාමත් පෑදීලෝ එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්න ඕනේ තමන්ගේ වරද තමන් පිළිගන්න. හැමදාම කරන්න දෙයක් තමයි දැන් පාස්කු ප්‍රහාරය. මිනිස්සු 300 ගානක් මැරුණා. අද එයාට මෙයාට බෝලේ පාස් කරනවා. ඒකට තමයි අපේ කාර්යනුනාංශය කිව්වේ මේකේ වගකීම ගන්න කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ තමුන්නාංශලා මොනවාරි ඇඟිල්ල දික් කරපුවා වගකීම ගත්ත නේද අයියනේ? අද මේ ආණ්ඩුව කවුරුත් දේ වගකීම ගන්න. එනිසා ඉතාමත් පැහැදිලිව මේ 2013 ඒ ගැසට් එකේ තියෙනවා යම් භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති විට ඕ ශ්‍රී ලංකාවෙන් අපනයනය කර ඇති විට එම භාණ්ඩයේ ශ්‍රී ලංකා භූමි ප්‍රදේශයේ වෙත ඕ ඉන් පිටතට ගෙන යන අවස්ථාවකදී අදාළ පරිදි රේගු ආඥා පනතේ සහ ආනයන අපනයන පාලන පනතේ විධින අදාළ විය යුතුය. එහෙමනම් මේ එක්සත් ජාතිපක්ෂය මතු කරන කාරණාව කොහොම බොරු? පට්ටපල් බොරු. ඊළඟට කියනවා පෑදිලිව විනිවිද පාලකවරයාට ඒ බලය දීලා තියෙනවා. ඊළඟට කියනවා උපලේඛන යටතේ පනවැදී සීමා කිරින් සහ තානම් කිරින් සඳහා යටත් වේ. රේගු ආඥා පනතේ උපලේඛන යටතේ පනවැදී සීමා කිරින් සහ තානම් කිරින්ට ඉරෙව යමින් යම් ව්‍යාපාර කටයුතු කරන්නේ නම් මෙම නීතිමාලාවට අදාළ වන ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් වෙත ඇතුළු වීමට සහ අවශ්‍ය පියවර ගැනීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ඕ.ඌ. විසින් බලපාන ඕනෑම නිර්දේශයකට ඇත. ඒ නිසා තමයි රේගුව ගියේ. ඒ නිසා තමයි රේගුව ගිහිල්ලා ඒ වැටලීම කළේ. ඒ වැටලීම කරපු නිසා තමයි මයිතන සිරස ආයතනයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. සිරස ආයතනය මේක එලිගිරීම නිසා තමයි මේක වැටලීම කළා. වැටලීම කරපු නිසා තමයි මේ රේගුවේ නිදාසුණු මේ කසල කියන එකත් අද ඔප්පු වුණා. මේ තියෙන්නේ මේකේ සම්පූර්ණ ඡායාරූප තියෙනවා. අද රේගුවේ බාරයේ තියෙන 102 මොනවද තියෙන්නේ? යූස් මැට්‍රස්, ඊළඟ දින යූස් කාපට්, ඊළඟ දින කාපට් විත් මඩ්, ප්ලාස්ටික් ඇන්ඩ් බර්ඩ්ස් ෆෙදර්, and ඊට පස්සේ තියෙන ලීව්ස් ඉන්සයිඩ් කන්ටේනර් ඇන්ඩ් බ්‍රෝකන් ග්ලාස් ඇන්ඩ් පීසස්. ඒක තමයි රේගුවේ තියෙන 102. හැබැයි වරා මේ මේ ෆ්‍රී ෂෝන් එකේ තියෙන එකේ තියෙනවා යූස් යූස් මැට්‍රස්, ඊළඟට තියෙනවා ෆයිනල් ප්‍රොඩක්ට් රෙකෝඩින් HFS ස්ටාෆ් කියලා. ඒක කාපට් වර්ගයක් මම හිතන්නේ. ඉතින් මම හිතන්නේ අද මේ සිරස ආයතන එලි කිරීම නිසා කස්ටම් එකේ රේගු යටතේ 102ක් ඉරවීම නිසා මිලියන 875ක් අය කරගන්න කෙනෙක් නැති නිසා රේගුව බැලුවා මේකට මොකද කරන්න කියලා. ඒකත් ගිහලා බැලුවා, බලපුවම තමයි මේක වුනේ. ඒ නිසා ඉතාමත් පෑදිලි ප්‍රශ්නයක් අද අපේ රටේ තියෙනවා. මේ ප්‍රශ්නෙට එක එක්කරන්ට ඇඟිල්ල දික් කළා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ආණ්ඩුව මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරන්න ඕනේ. අද විශේෂයෙන් අර්ෂණ රාජකාරණ මන්ත්‍රීමා එතුමාගේ සභාපතිත්වයෙන් එතුමා පිළිගත්තා. ඒ ඉන සියලුම මන්ත්‍රීවරු පිළිගත්තා. ඒ ආපු ආයතන සියල්ල පිළිගත්තා. මේ සියල්ලක් කැලි කසල කියන එක. කැලි කසල ලංකාවට ගේන්න බෑ නීතියෙන්. ඒක ගෙනල්ලා දීලා ගේන්න දීලා තියෙන්නේ රජයේ අනුග්‍රහයෙන්. ඒ නිසා මේ පිළිබඳව ඒ සඳහා අනුග්‍රහය දක්වපු සියලු දෙනාට විරුද්ධව විශේෂයෙන් ගරු ජනාධිපතිතුමා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද එතුමා තමයි පරිසර භාර ඇමතුමා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක් තියෙනවා ඔබතුමාට.
ඔව්. ඊළඟට අපි පෑදිලිම කියන්න ඕනේ. අපේ බන්දුලාල් මන්ත්‍රීතුමා කිව්වා මේවා මේ 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 පෙර සැකසුම් මේ පාර සැකසුනේ කොහොමද කියලා බලන්න ඕනේ කියලා. ඒකට මම හිතන්නේ අර්ෂද ශිල්ලා මන්ත්‍රීතුමාම උත්තර දුන්නා. සමහර උදේ ඉඳලා මේ පිළිබඳව කතා කරපු තරුණ මන්ත්‍රීවරුන්ට අර්ෂද ශිල්ලා මන්ත්‍රීතුමා උත්තර දුන්නා. එනිසා අපි පෑදිලිම කියන්න ඕනේ මේ අද සමාගම් ගැන කතා කරන අවස්ථාවේදී ලංකාවට සමාගම් එන්නේ නැහැ. ඇයි ඒ? ලංකාවේ සියලුම ව්‍යාපාර කඩාගෙන වැටිලා, ලංකාවේ ආයෝජන නැහැ, කොටස් වෙළඳපොළ කඩාගෙන වැටිලා, මේ මොන සංශෝධන ගෙනාවත් ඉතාමත් හොඳ සංශෝධන. හැබැයි රට බංකොලොත් වෙලා, රට බංකොලොත් කරලා අද අද බැංකුව විසින් තමන්ගේ මුදල් පොලිය අනුපාතය අඩු කරන්න හේතුනේ මොකද්ද? ද්‍රවශීලතාවය වැඩි වීම. මොකද්ද ද්‍රවශීලතාවය කියන්නේ? ඉල්ලුමට වඩා සැපීම වැඩි වෙලා. ඉස්සර බැංකුවේ පොලිය අනුපාතය අඩු වෙන්නේ රට ආර්ථික වශයෙන් දියුණු වුණාම. අද මොකද වෙලා තියෙන්නේ? අද ඉල්ලුමට වඩා සැපීම වැඩි වෙලා. ඒ නිසා බැංකුවට ගන්න සල්ලි වලට කරගන්න බෑ. මොකද මිනිස්සු ව්‍යාපාර සඳහා වේදම් කරන්නේ ආයෝජනය කරන්නේ. ඒක තමයි මේ ආණ්ඩුව දීලා තියෙන ටැග් ව්‍යාපාරිකයන්ට.
ගරුමන්තුමා කාලය අවසන්. ගරු තාරක බාලසූරිය මන්තුමා.
ගරු මුලසන අඩු මන්ත්‍රීතුමනි මට ඔච්චර වෙලාවක් තියෙනවා.
විනාඩි 8ක් තියෙනවා ඔබතුමාට.
ගරු මුලසන අඩු මන්ත්‍රීතුමනි මට විනාඩි 8ක් වගේ කාලයක් මෙම පරත පිළිබඳව මගේ අදහස් ඉදිරිපත් කරන්න දීපක පිළිබඳව මම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා. මෙතන අපේ ඇමතුමත් ඉන්න හින්දා ඇත්ත වශයෙන්ම මම ඇමතුමාගෙනුත් දැනගන්න කැමතියි. මගේ පෞද්ගලික මතය නම් මේ සංශෝධන දිහා බැලුවොත් එහෙම මේක විශාල කාර්ය නාස්තියක් කියලායි මම දකින්නේ. මොකද මේ පනත දිහා කියලා බැලුවොත් එහෙම මේ අර ඉස්සෙල්ලා තිබිච්ච පනතේ ඒ දෙයමයි මේ පනතෙත් ඇතුල් කරලා තිබෙන්නේ. ඒ හැබැයි ඒක ස්ථානගත වීම වෙනස් කරලා තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ පනතේ දෙවෙනි කොටසේ කියලා තියෙනවා, නැත්නම් සෙක්ෂන් දෙවෙනි කොටසේ කියලා තියෙනවා B එකේ assign a unique number to that company as it is a company number. ඒකමයි තිබෙන්නේ ගරු මුලසර අඩු මන්ත්‍රීතුමනි දැන් තිබෙන පනතේ. ඒ වගේම සෙක්ෂන් C එකේ තියෙන එකමයි තිබෙන්නේ දැනට තිබෙන පනතේ. එතකොට ඒ සෙක්ෂන් D එකේ තිබෙන එක දැන් තිබෙන පනතේ ගරු මුලසන අඩු මන්ත්‍රීතුමනි ඒක ඇතුල් කරලා තිබෙනවා මං හිතන්නේ Section 5-1D කියන එකේ. ඉතින් මං හිතන්නේ මේකේ ලොකු වෙනසක් වෙලා නැහැ. නමුත් අපේ හර්ෂදි සිල්වා මන්ත්‍රීතුමා කවසු වන්දමටම මෙම පනතේ මූලික අරමුණ තමයි අර බිස්නස් ඉන්ඩෙක්ස් එකේ අපේ ස්ථානගත වීම පොඩ්ඩක් ඉදිරියට ගේන්න. ඉතින් මම මේක නම් මූලික අරමුණ මේ පනත ගේන එකේ මං හිතන්නේ මේක කාලේ නාස්තියක් කියලා මම කියන්නේ. මේ කම්පැනිස් ඇක්ට් එකට මීට වඩා සංශෝධන ගොඩක් ගෙනල්ලා මේ ගේන්න තිබුණා. නමුත් මේ මෙන්න මේක මේ එක ඡේදයක් විතරක් වෙනස් කරන එකෙන් මම හිතන්නේ මේකෙන් ඒ අපේ නිලධාරීත් ඒ වගේම ඇමතුමත් ඒ සම්පූර්ණම එතුමාගේ රාජකාරිය අකුරට කරලා නැහැ කියන එකයි මම දකින්නේ. මීට වඩා ඒ ඒ සංශෝධන විශාල ප්‍රමාණයක් මේ පනතර ඇතුළු වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ගරු මූලාසාරුඩ මන්ත්‍රීතුමනි හර්ෂදී සිල්වා අපේ ඇමතුමා පැවසු වන්දමටම ගිය අවුරුද්දේ අපි දැක්කා 111 වෙනි සමාවෙන්නේ 11 ගිය අවුරුද්දේ පිට අවුරුද්දේ 111 වෙනි ස්ථාන සානේ තිබුණා අපි බිස්නස් ඉන්ඩෙක්ස් එක ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක ඒකට මේ අවුරුද්දේ වෙනකොට අපි 100 වෙනි තැනකට ඇවිදින් තිබෙනවා. ඒක හොඳයි. දැන් ඒ වගේම කරු මූලාසාරුඩ මන්ත්‍රීතුමනි අපි මේ බිස්නස් ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකෙන් ඉදිරියට යන්න ඕනේ කියලා මේ 50 වල අකුරු එහෙම්මෙන් වෙනස් කරා කියලා ඒක දීර්ඝකාලීන විසඳුමක් නෙවෙයි. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ කරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි ඒ වැඩියෙන්ම ඒ ස්ථානගත වීම ඉදිරියට ආවේ ඉන්දියාවේ. ඉන්දියාවේ ඒ ස්ථානගත 30ක් ස්ථාන 30ක් වගේ ඉදිරියට ආවා. අපි ඉන්දියාවේ කොහොමද මේ ease of business doing ඉන්ඩෙක්ස් එක ඉදිරියට ආවේ කියලා බැලුවොත් එහෙම ඒ කාරණා හතර පහක් අපි ඉදිරිපත් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි income computation and disclosure standard කියන ඒ software එක ඉදිරිපත් කරා. එතකොට ඒ accounting software එක ඉදිරිපත් කරපුවෙන් පස්සේ කවුරු හරි ඒ බදු ගෙවන්න කණ්ඩායමක් ඉන්නවා නම් ඒ බදු ගෙවන කණ්ඩායම දන්නවා මේ සිස්ටම් එක අනුව කොච්චර බදු ප්‍රමාණයක් ගෙවන්න ඕනේ කියන එක. ඉතින් මම හිතන්නේ ඒ වගේ දෙයක් ප්‍රායෝගිකව අපිත් ඒ තාක්ෂණයකට යන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි විශේෂයෙන්ම ඉන්දියාවේ ඒ කට්ටියට බිල්ඩින් පර්මිට්ස් වලට නැත්නම් ඒ ගොඩනැගිලි ඉදිකිරීම අංශයේ ඒ පර්මිට් දෙන එක සැහැන්ද ලේසි කරා. ඒ සිංගල් වින්ඩෝ සිස්ටම් එකක් ඒ කට්ටිය හඳුන්වලා දුන්නා. ඒකෝර එක තැනකට ගිහිල්ලා ඒක ඉන්ටර්නෙට් එක හරහා ඒ බිල්ඩින් පර්මිට්ස් ගන්න ඒ ක්‍රමවේදයක් තිබෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ දේවලුත් අපි අනිවාර්යයෙන්ම ඇමතුමා ඉදිරිපත් කරන්න ඕනේ. මෙතනදී ඡේද 1-2 අර පස්වෙනි වගන්තියේ තියෙන ඡේදය ඒක පළවෙනි එකට දාන එක විතරක් නෙමෙයි කරන්න ඕනේ. අනික් එක තමයි ඒ තවත් ඒ කට්ටියට ඉන්දියාවේ ස්ථානගත 30ක් ඉදිරියට වෙන්න වුණ කාරණාවක් තමයි credit loans නැත්නම් ඒ ණය දෙන එකට ඒ මොකක් හරි ඒ collateral එහෙම නැත්නම් මොකක් හරි ඒ asset එකක් ඒ ආරක්ෂාවට තියලා ණයක් දෙනවා නම් ඒ ණය දෙන ක්‍රමවේද ඒ විශේෂයෙන්ම මෝඩිය ආණ්ඩුවෙන් ඒක විධිමත් කරා. ඉතින් ඒ හින්දා යම් කිසි විදියකට ඒ සානගත වීම වැඩි වුණා. ඒ වගේම තවත් කාරණාවක් තමයි ඉන්දියාවේ ඔය ඒ border compliance විශේෂයෙන්ම නවංශව ඒ port එකේ එහෙම නැත්නම් ඒ වරායේ මුම්බයි නගරයේදී ඒ අර border compliance ඒකත් ඒ computer ක්‍රමවේදයක් ගෙනල්ලා ඒ හරහා ඒක ඉක්මන් කරා. ඉතින් මම හිතන්නේ මේ වගේ දේවල් දිහා බැලුවොත් එහෙම ඇත්ත වශයෙන්ම අපිට ඒ ease of doing business ඒක ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ වගේම අපි මෙතනදී ඇමතුමාට මතක් කරලා දෙන්න කැමතියි. දැන් මේ 111 ඉඳන් අපි 100ට ආවා කිව්වට දැන් 94 එහෙම මේ අපේ ස්ථානගත වෙලා තිබුණේ 83 2014 ඉඳන් අපි ස්ථානගත වෙලා 2012 ඉඳන් අපි ස්ථානගත වෙලා තිබුණේ 83 89 ඒ වගේ තැන්වල තමයි අපි හිටියේ. එතකොට මේ ජපාන ආණ්ඩුව බලයටපත් වුණාන් පස්සේ විශාල පසුබෑමකට ලක් වුණා. දැන් මේ පසුබෑමෙන් යම් කිසි විදියකට ඒ අඩියක් දෙකක් ඉදිරියට අරගෙන තියෙනවා කියන එක තමයි අපිට මෙතනින් දකින්න පුළුවන් වන්නේ. ඒ වගේම මේ ease of doing business ඒක විතරක් දිහා බලන එක මම හිතන්නේ ඒක විතරක් දිහා බලන එක මම හිතන්නේ ඒක එච්චරම හොඳ විදියක් නෙවෙයි. විශේෂයෙන්ම අපි තවත් ඒක විදියක් බලන්න ඕනේ මේ බිස්නස් කොහොමද රටට එන්නේ කියලා. ඒක තමයි කියන්නේ DTF කියලා කියනවා නැත්නම් Distance to Frontier Index කියලා කියනවා. අනිවාර්යයෙන් ඒකෙන් මූලිකව ඒ අධ්‍යයනය කරන්නේ ඒ මොකක් හරි ඒ හොඳම best business practices කරන ඒ රටේ ඒ වගේම මේ රටත් එක්ක සංසන්දනය කරනකොට කොච්චර පිටිපස්සේද ඉන්නේ කියන එක. ඉතින් ඇත්ත වශයෙන්ම Distance to Frontier Index එකත් ඇමතුමනි ඔබතුමාගේ අවධානයට මම මේ අවස්ථාවේදී යොමු කරනවා. මොකද ඒකේ ස්ථානගත වීම දිහා බැලුවොත් එහෙම අපි 153 58 වගේ ප්‍රමාණයකට තමයි අපි ඉන්නේ. ඒවගේම කරු බුලසන හරුඩ මන්ත්‍රීතුමනි අපිට මෙතනදී මුදල් ඇමතුමා නැහැ නමුත් මුදල් ඇමතුමා හිටියනම් හොඳයි මේ ease of doing business index එක ඒක improve වුණා කියලා නැත්නම් ඒක වර්ධනයක් වුණා කියලා මේ ප්‍රාධාන්‍ය එන්නේ නැහැ ඒකත් අපි මතක තියාගන්න ඕනේ. දැන් සමහර රටවල් වල ඔය මෙසඩෝනියා වල ඒ වගේම එස්ටෝනියා වල ඒ හොඳ සිස්ටම්ස් තියෙනවා. ඒ අපේ මම හිතන්නේ මීට ඉස්සෙල්ලා කතා කරපු ඒ එමෙතන කෙනෙක් කතා කරපු අන්දමටම ඒ ඔන්ලයින් ගිහිල්ලා කැම්පේන් එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ ඔන්ලයින් ගිහිල්ලා කැම්පේන් එකක් රෙජිස්ටර් කරගන්නට ඊට වඩා දේවල් තිබෙනවා අපි කරන්න ඕනේ. අපිට මේ ඒ ජාත්‍යන්තර ප්‍රාධාන්‍ය මේ රටට ගේන්න අවස්ථාවක් තිබෙනවා නම්. එකක් තමයි අපේ තියෙන බදු ක්‍රමවේදයක් අපි ඒක යම්කිසි ඒ වෙනසකට කරන්න ඕනේ. විශේෂයෙන්ම දැන් ඔය එස්ටෝනියා වගේ රටකට ගියන් පස්සේ ඒ 120ක ඒ ෆ්ලැට් කෝපරේට් ටැක්ස් එකක් තිබෙන්නේ. ඉතින් ඒ වගේ ඒ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ලේසියෙන් ගෙවන්න පුළුවන් ඒ බදු ක්‍රමයකටත් අපි යන්න ඕනේ. මොකෝ මේ ඒ බිස්නස් කරන්න ලේසි වුණා කියලා ඒ රටට රට
ගරු මන්තුමා තව විනාඩියකින් අවසන් කරමු.
ඒ බිස්නස් කරන්න ඒ ලේසි වුණා කියලා ඒ ප්‍රාධාන්‍ය ලංකාවට එහෙමම එන්නේ නැහැ කියන එක තමයි මම මේ අවස්ථාවේදී ඇමතුමාට මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අවසන් වශයෙන් අපි මේ ඔක්කොම අපි කරා කියලා අපි තේරුම් ගමුකෝ. අපි මේ ඔක්කොම කරත් ගරු මුලස්නාරුඩ මන්ත්‍රීතුමනි අපි තේරුම් ගන්න ඕනේ අලුත් මේ ග්ලෝබලයිසේෂන් එහෙමත් නැත්නම් මේ ලෝකේ යන විදියට දැන් ඔය විශේෂයෙන්ම ඔය එරික් මාස්කින් කියන ඒ නොබෙල් තෑග්ග දෙනපු ආර්ථික විද්‍යාඥයා කියනවා විශේෂයෙන්ම ඒ අපේ ජාත්‍යන්තර වෙළඳාම් වැඩි වුණොත් එහෙම ඒ රටවල් වල තිබෙන දුප්පත් පොහොසත් පරතරේ එන්න එන්න වැඩි වෙනවා කියලා. මේක සාමාන්‍යයෙන් මනින්නේ ජීනි කෝෆිෂන් කියලා ආර්ථික විද්‍යාවේ තිබෙනවා ඒ ඉන්ඩෙක්ස් එකක්. ඒකෙන් තමයි මනින්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් මේ ප්‍රාධාන්‍ය අපි ඔක්කොම ලංකාවට ගෙනල්ලත් ඒ හරහා ඒ දුප්පත් පොහොසත් ඒ පරතරේ එන්න එන්න වැඩි වෙනවා නම් අපි මේ වඩත් පියවරවල් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක අපි වෙනම සාකච්ඡා කරන්න බෑ. මේක ආර්ථික සැලැස්මේ කොටසක් හැටියට අපි සාකච්ඡා කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් අපි දැකලා තිබෙන්නේ මෑතකදී මේ ජාත්‍යන්තර ප්‍රාධාන්‍ය මුදල් එක එක දුප්පත් රටවල් වලට එනකොට විශේෂයෙන්ම මෙක්සිකෝ වගේ රටවල් වලට එනකොට ඒ තිබිච්ච දුප්පත් පොහොසත් ඒ පරතරේ එන්න වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ අපි අපිට මෙතන ගැල්ලුවක් තිබෙනවා. දැන් ප්‍රාධාන්‍ය එන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් ප්‍රාධාන්‍ය ආවත් අපි මෙවට විසඳුම්කත් වේ නැත්නම් මේ තියෙන තත්ත්වය තවදුරටත් අමාරු වෙනවා කියමින් මගේ වචන සටහන් නිම කරනවා.
ස්තුතියි ගරු චමින්ද විදේශරි මන්තුමා. ගරු බුද්ධික පත්‍ර නැමැතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2007 අංක 7 දරන සමාගම් පනතේ සංශෝධන සඳහා කෙටුම්පතක් ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රතිපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා දක්වපු අදහස් පිළිබඳව මගේ ස්තුතිය පිළිගන්න මේ අවස්ථාවේදී පිළිගන්නන අතරෙම විශේෂයෙන් ඒ මන්ත්‍රීතුමන්ලා දුන්නු අදහස් අපි ඉතාම ගැඹුරෙන් අපි අවධානයට යොමු කරන බව මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්නට කැමතියි. මම පළමුවෙන්ම ගරු මන්ත්‍රීතුමන්ලා දුන්නු සා මන්ත්‍රීතුමන්ලා පළ කළ අදහස් සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරලා ඉන් පස්සේ මේ කෙටුම්පත පිළිබඳව අදහස් ස්වල්පයක් එකතු කරලා ඊට අමතරව තවත් සඳහන් කළ යුතු කාරණා තියෙනවා නම් ඒ පිළිබඳවත් කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම සඳහන් කරන්න අවශ්‍යයි විවිධ මන්ත්‍රීතුමන්ලා එකම කාරණා විවිධාකාරයෙන් ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධයෙන් උත් මේ තුල මම සඳහන් කරන්න ඕනේ පිළිතුරු ලබා දෙන්නට මම කටයුතු කළා. සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය අක්‍ර වීමක් පිළිබඳව කතා කරා. මමත් මේ පිළිබඳව පැමිණිලි ලැබිලා මේ පිළිබඳව යම් යම් කරුණු ඉදිරිපත් වෙච්ච වෙලාවේ ඒ සම්බන්ධයෙන් හොයලා බැලුවා. සමහර වෙලාවදී ඇතිවන තාක්ෂණික තත්ත්වයන් එක්ක ඇතැම් අවස්ථාවක ඉතා සුළු මොහොතකට අක්‍රීය වීම, ඒ වගේම මන්දගාමී වීම ඕනම පරිගණක පද්ධතියක සිදුවෙන්න පුළුවන්. හැබැයි එය අපිට මෘදුකාංග ලබා දුන් සමාගම හිතාමතා චේතනාන්විතව කරපු කාරණයක්ද කියන ඒ පිළිබඳව අපි කල්පනා කරලා බලන්න ඕනේ. එහෙම වෙනවනම් ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න අපි මොනම ආකාරයකින්වත් පැකිලෙන්නේ නැහැ. දැන් අපි සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු සන්දර්භයෙන් එහාට ගිහිල්ලා බැලුවොත් අපේ සතුස ආයතනයේ යටතේ සතුස් ශාඛා ඇතැම් ශාඛාවල පරිගණක පද්ධතිය පිළිබඳව මේ වගේම චෝදනාවක් ආවා. මම මාතර මෙගා සතුස විවෘත කරපු දවසේ ඒ පිළිබඳව හොයලා බැලුවා. ඒක විවෘත කිරීම සිද්ධ වුණේ සරසුරා දවසක ඉරිදා නිවාඩුයි සඳුදා. අපි ඒ කටයුතු කරපු පරිගණක ආයතනය වහාම ක්‍රියාත්මක වලට පරිදි සතුස පරික්ෂා වලට ඇතුල් වීම තාවකාලිකව ඇත්තේ. අපේ අතිරේක ලේකම්වරයෙක් යටතේ මම සෙනසුරාද සිද්ධිය වාර්තා වුණේ නිවාඩු දවසක් වුණාම එදාම ලිපියක් යවලා අතිරේක ලේකම්වරයෙක් ඇතුළු හතර දෙනෙක්ගේ කණ්ඩායමකට පැවරුවා සස පරිගණක පද්ධති පිළිබඳව සහ ඒට අනුෂාංගික සියලු කරුණු පිළිබඳව වහාම පරීක්ෂණයක් පටන් ගන්න කියලා ජූලයි මාසේ 6 වෙනිදා සිද්ධ වුණේ. මම වාර්තාව දෙන්න කියලා කිව්වා 9 වෙනිදා. නමුත් මට පෙනුණා කඩිමුඩියේ දඩිබිඩිය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම තවත් කාලය ලබා දුන්නා ලබන සිකුරාද වෙනකම්. ඒ අනුව ලබන සිකුරාද වෙනකම් අපි ඒ කටයුතු කරගෙන යනවා. එතකන් අර සමාගමයි කටයුතු සියල්ල අත්හිටුවා. ඒ සම්බන්ධයෙන් සතුස ආයතනය තුල වගකීතු කවුරු හරි ඉන්නව නම් ඒ පිළිබඳවත් සොයා බලන්න. ඒ වගේම ඒකට අදාළ සියලු ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මීට කලින් ඒ වගේ අවස්ථාවක එහෙම වෙලා මුළු පද්ධතියම වහලා දාලා ඒ සමාගම ගිහිල්ලා තිබුණා. මම කිව්වා මෙදා එහෙම කරොත් අපි සියලුම රාජ්‍ය ආයතනවල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා සියලුම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් සියලු රජයේ ආයතන දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත මණ්ඩල මේ සියල්ලට දැනුම් දෙනවා මේ ආයතනය තවත් පැත්ත බලාගෙනද සේවාවන් ලබා ගැනීමට වැදගත් පායි කියලා. ඒ වගේම අපි මාධ්‍ය හරහා දැන්වීමක් පළ කළා මේ රටේ පෞද්ගලික අංශයවත් පරිගණක මෘදුකාංග සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඉඩ දෙන්නේ නැtei කියලා අපි මම ඒ සඳහන් කරා. නමුත් මේ පාර එහෙම කරේ නැහැ. ඒ නිසා මෙතෙන්ට ගැලපුවොත් අපි 2018 හතරවෙනි මාසේ දෙවනිදා නැත්නම් අප්‍රේල් දෙවනිදා ඉඳලා මේ පරිගණක පද්ධතිය කෙටියෙන් කිව්වොත් ERC ක්‍රමය අපි ක්‍රියාත්මක කරනවා. එදින සිට නව සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මේ පද්ධතිය හරහා සිද්ධ කරා. අපි එකක් පිළිගන්නවා. එක්තරා සම්ප්‍රදායික ක්‍රමයකින්දලා අලුත් ක්‍රමයකට පොළා පනිද්දි නැත්නම් මාරුවෙද්දි ඒ සංක්‍රාන්ති කාලය තුල යම් යම් සංකූලතා ව්‍යාකූලතා ඇති වෙන්න පුළුවන්. සමහර විට පරිගණක පද්ධතියත් එක්ක වැඩ නොකරපු සම්ප්‍රදායික සමහර කෙනෙකුට මේ ව්‍යුහයත් එක්ක කටයුතු කිරීමේ ප්‍රායෝගික ගැටලු තියෙන්න පුළුවන්. ප්‍රායෝගික ගැටලු නැතත් සමහරුන්ට මානසික ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. ඒක අපිට තේරෙනවා. සමහරු නෙමෙයි එහෙම මානසිකව වැළුවොත් එහෙම බැරි ගැටලු තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාරණේ අපිට හරි පැහැදිලි. ඒ කොහොමද? අපි මේ වෙනකොට මේ ක්‍රමය අපිට ආපස්සට හැරෙන්න බෑ. තාක්ෂණය ඉදිරියට යනවා. අපි ඒ ක්‍රමය තුල ඉදිරියට යා යුතුමයි. 2018 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 2019 ජූනි මාසේ 30 වෙනිදා දක්වා මේ පද්ධතිය හරහා ප්‍රගතිය විදියට අපිට පෙන්වන්න පුළුවන්. සමාගම් 13483ක් අපි පද්ධති හරහා ලියාපදිංචි කරලා තියෙනවා. හැබැයි මේ කටයුත්ත යද්දී යම් යම් ප්‍රමාදයන් ගැටලු ඇති වෙනවා නම් ඒක ආපස්සට අපේ අමාත්‍යංශයට එහෙම නැත්නම් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට දැනුවත් කරන ක්‍රමවේදයක් හදලා තියෙනවා. මම ඒ පිළිබඳව පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ. තවත් උමනා නම් අපේ මන්ත්‍රීතුමන්ලා කියනවනම් හෙට අපේ උපදේශක කාර්ක සභාව තියෙනවා. එතෙන්ටයිල් අපිට පෙන්වලා දුන්නොත් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ අපේ අතිරේක ලේකම්තුමන්ලා අපිට එකතු වෙලා පසුවිපරම් ක්‍රියාවලියක් වෙනම සකස් කරලා දෙන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමන්ලාට. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මම ආරාධනා කරනවා ගරු මන්ත්‍රීතුමන්ලාට මෙන්න මේ දවසේ මෙන්න මේ ආකාරයට මේ පද්ධතිය වැටිලා තියෙනවා. මෙන්න මේම අපි ඇතුළත් කරන්න ගියාම මෙන්න මේ අහවල් දවසේ මෙන්න මේ අහවල් වෙලාවල් තුල මෙහෙම වෙලා තියෙනවා. ඒව නැත්තම් අහවල් දවසේ මෙන්න මේ වෙලාව ඉඳලා මේ වෙලාව දක්වා කියලා අපිට දුන්නොත් මම ඊට වගකීමක් ඇතුව කියනවා. අපි මේ සියල්ල පිළිබඳව වෙන වෙනම සිද්ධියෙන් සිද්ධිය වෙන වෙනම අපිට ඒ අදාළ මැදිහත් වීම කළා පරීක්ෂණ කටයුතු කරන්න පුළුවන්. ඔබතුමන්ලා සතු එහෙම ලේඛන තියනවා නම් කරුණා කළා අදම බාර දෙන්න එන්න පුළුවන්. අපේ නිලධාරී කුටියේ ඉන්න ඒ අයට මට ඒක දබා දීලා හෙට දවල් 11ට උපදේශක කාර්ක සභාවේදී පිළිතුරක් ලබා දෙන්න සාදා. ඒ වගේම අපි අපේ රට මේ සභාවේ කියුණා මන්ත්‍රීතුමාලා කීප දෙනෙක් අර ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ නැත්නම් දර්ශකේ අපේ රට පහළට ගිහිල්ලා තියෙනවා කියලා. අතීතේ විවිධ හේතු නිසා මේ දර්ශකය තුළ අපි ඉහළට පහළට උච්චාවචනය වෙලා තියෙනවා. හැබැයි 2017 වර්ෂයේ 111 වෙනි ස්ථානයේ ඉඳලා දැන් අපි 100 දක්වා ඇවිල්ලා තියෙනවා. අපේ ඉලක්කය 2020 නැත්තම් ලබන අවුරුද්ද වෙනකොට 70 දක්වා ඉදිරියට එන. ඒක අපේ අපේක්ෂාව. ඒ අපේක්ෂාව වෙනුවෙන් තමයි අපි බොහෝ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. මෙන්න මේ කටයුත්තේදී අමාත්‍යංශය විදියටත් ඒ වගේම සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විදියටත් ඒ ඉලක්කය ජයග්‍රහණයක් කරාගෙන යන අවශ්‍ය අදාළ මැදිහත් වීම් කරන. ඒ වගේම සමහර වෙලාවට මාස ගණන් පහු වෙනවා මේ සිලෝන් ශ්‍රී ලංකා වගේ නාම ලබා ගන්න. මම දැන් දැනුවත් කරලා තියෙනවා ඒ වගේම අමාත්‍යවරයාගේ අස්සනට එනවන ඒ ලිපිගොනුව ලැබිලා සතියක් ඇතුළත එවන්න. මම ඒ වගේ අතිරේක ලේකම්තුමා අපි සාමාන්‍යයෙන් පැය 48කට වඩා අපේ ගාව අපේ අමාත්‍යංශය තුළ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් එවුවොත් ලිපිගොනුවක් අපේ අමාත්‍යංශයට පැය 48ක් ඇතුළත වැඩ කරන දවස් නිවාඩු දවස් වේ වැඩ කරන දවස් පැය 48ක් ඇතුළත අපිට අස්සම් කළ යවන සංස්කෘතිය පහුගිය දවස් 10 තුල අපි පටන් ගත්තා. ඒ නිසා මම කියලා තියෙන තවත් ඒ වගේ ලිපිගොනු තියෙනවා. ගැටලු නැත්තම් සෑහීමටපත් වෙන්න පුළුවන් නම් එවන්න. ඒ පිළිබඳව අතිරේක ලේකම්තුමා මම සහ ලේකම්තුමා එයාදාල මැදිහත් වීම කරනවා. ඒ වගේම ලියාපදිංචි කිරීමෙන් පස්සේ මේ සමාගම් බදු ගෙවීම පැහැර හැරීම පිළිබඳවත් එහෙම පැහැර හැරීමක් සිදු කරයිද කියන කාරණය පිළිබඳවත් සිදු කරමින් ඉන්නවයි කියලා කියන කාරණය පිළිබඳවත් ඒ වගේම මේ ආයතන පිළිබඳව පසුවිපරමක් කරනවද කියලත් ගරු මන්ත්‍රීතුමන්ලා මේ සභාවේ ප්‍රශ්න කරනවා. මම මේ ප්‍රශ්න කීපෙම එකට අරගෙන උත්තර දෙන්න කැමතියි. ඉතා පැහැදිලිව මේ ERO ක්‍රමෙන් අපි ඒ ව්‍යාපෘතිය හරහා එක පැත්තකින් මේ ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් ලබා දෙන්නටත් සමාගම ලියාපදිංචි කරන අවස්ථාවේදීම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව තුළ ලිපිගොනුව ආරම්භ කිරීමට අන්තර්ජාලය හා බද්ධ වුණු පරිගණක ක්‍රමවේදය තුළින් ඒ සම්බන්ධතාවය හදලා තියෙනවා. ඒ ගැන මට ජීවමාන උදාහරණයක් තියෙනවා. දැන් මීට දවස් කීපයකට කලින් ලියුමක් අරගෙන මාව හම්බ වෙන එක පුජ්‍යලෙක් ආවා. ඇයිලා කිව්වා එයාට හදිසියෙම ලියුමක් ආවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්. වහාම මේ තොරතුරු ලබා දෙන්න කියලා. ඊට පස්සේ මම ඇත්තටම සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට කතා කරේ නෑ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මම ඒ ලියුමත් අරගෙන කතා කරා මගේ තියෙන සම්බන්ධකම්. ඒ කතා කරලා අනිත් පැත්තට ටික වෙලාවකින් ආපහු ඒගොල්ලෝ ගත්තා මට එමතුමක්. බලනකොට මෙයා සමාගමක් යපංච කළා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධය අපි ඉතා ක්‍රමවේදයක් ඇතුළත් ඇති කරලා තියෙනවා. ඒ වගේම වාර්ෂිකව මේ සමාගම් පිළිබඳ පසුබිම් ක්‍රියාවලියක යෙදෙනවා. ඒ පසුබිම් ක්‍රියාවලියට සහයෝගය දක්වන අවස්ථාවලදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නටත් අපි පසුබට වෙන්නේ. මූලික දැනුවත් කිරීම වලින් අමතරව අනතුරුව අදාළ තොරතුරු ලබා නොදෙනවා නම් එලා ලබා නොදෙන හැම කෙනෙක් සම්බන්ධයෙන්ම හැම සමාගමක් සම්බන්ධයෙන්ම හැම ආයතනයක් සම්බන්ධයෙන්ම අපි අදාළ ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය ක්‍රමවේද සකස් කළ ඉවරයි කියලා මම මේ ගරු සභාවට දැනුම් දෙන්නට කැමතියි. ඒ වගේම මේ ගැසට් නිවේදන පිළිබඳව නැත්නම් දැන්වීම පිළිබඳව දැන්වීම පළ කිරීම පිළිබඳව වියදම් දරන්නේ කවුද කියන කාරණේ මේ සභාවේ ප්‍රශ්නයක් විදිහට පැනනගුණා. ඒ වියදම් සමාගම් අරමුදලේ ප්‍රතිපාදන වලින් දරණ එකයි අපේ ක්‍රමවේදය බවට පත්ලා තියෙන්නේ. ඒ නිසා අදාළ සමාගම් අරමුදලින් අදාළ ප්‍රතිපාදන දරණ ආකාරයට අපි ඒ කටයුත්ත සිදු කරන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම ඊටාම වැදගත් ප්‍රශ්න කිහිපයක් මතුණා. පෞගිය දාස්සල ආන්දෝලනාත්මක බැටිකලෝ කැම්පස් පුජ්‍යලික සමාගම සහ හීරා පදනම නැත්තම් හීරා ෆවුන්ඩේෂන් සම්බන්ධයෙන් ලියාපදිංචි කිරීමේදී එහි අයිතිකරුවන් පිළිබඳ සොයා බැලීම සියලුම සමාගම් වාර්ෂිකව ඒ වර්ෂවලට අදාළව වාර්ෂික වාර්තා යොමු කරන්න ඕනේ. ඒව යොමු කරන්නේ නැත්තම් මම කලින් කියපු විදිහට ඒ අදාළ නඩු පැවරීමේ කටයුතු අවශ්‍ය ප්‍රතිපාදන පනත තියෙන ආකාරයට අපි ක්‍රියාත්මක කරනවා. එසේම සමාගම් වල කොටස්කරුවන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගන්න අවශ්‍ය සංශෝධන කිරීමට මේකට අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඒ සංශෝධන මේ සභාවට ඉදිරිපත් කරන්න අපි ඉදිරි කාලේ කටයුතු කරනවා. දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවත් ඒ වගේම නීති කැටුම්පත් සම්පාදනය කිරීමේ දෙපාර්තමේන්තුවත් සහයෝග කරගෙන ඒ අදාළ කටයුතු සිද්ධ කරනවා. දැන් සමහර ගරු මන්ත්‍රීතුමාලා ප්‍රශ්න කරා ඇයි මේ ඔක්කොම ඉදිරිපත් කරේ නැත්තේ? දැන් උදාහරණයක් විදිහට මේ සභාවේ ප්‍රශ්න කෙරුණා සමාගම් පනත යටතේ සමාගම් රජිස්ට්‍රාර්වරයාගේ ක්‍රියාවකට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ඇති අධිකරණ තීරණය කිරීමේ ගැටලුව භාෂා දෙකින් ද්‍යාකාරයෙන් සකස් වෙලා තියෙනවායි කියලා ඒ පරිවර්තන ගැටලුව මතුවුණා. ඒ වගේම 487 වගන්තිය යටතේ නැවත ලියාපදිංචි නොවූ සමාගම් වල දේපළ සම්බන්ධයෙන් ඇති ගැටලුව මෙහිදී එම දේපළ රජය සතුවන බවට දන්වලා තියෙන කාරණය පිළිබඳව ඒ වගේම 394 වගන්තිය යටතේ නාමය කපාහැර ඇති අවස්ථාවක එම සමාගම කුමන ප්‍රස්ථානය කිරීමේදී අදාළ කාලය තුළ කාලය පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තන දෙක අතර තියෙන ප්‍රස්ථානය පිළිබඳ කාරණේ මොන ආකාරයට සිද්ධ වෙන්නේ කියන කාරණේ පිළිබඳව මේ භාෂා දෙක අතර තියෙන ව්‍යාකූලතාවය ඇතරම මේ සනහන් කරපු කාරණා පිළිබඳ දැනටමත් අදාළ සංශෝධන සකස් කළා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා අවසන් තීරණගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එතකොට ඇහුවේ පෙළක් මන්ත්‍රීවරු, ඇයි මේ ඔක්කොම එකසරට ගෙනාවේ නැත්තේ? මේක එකසරට ගෙනාව නම් ඉවරයි. අපි කල්පනා කරේ ඊට වඩා වෙනස් විදියට. අපි කල්පනා කරේ ඒ ටික එනකම් මේ ටික ප්‍රමාද කරන්න යයි අපි. මේ කාරණේ ඉතා වැදගත් අදගෙන සංශෝධන. ඒ නිසා තමයි ප්‍රතිපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරන්නට යෙදුණු මේ විෂය භාර හිටපු අමාත්‍යවරයෙක් වුණු බන්දුල ගුණවර්ධන මැතිතුමා, අපි හිතනවා එතුමා කතා කරද්දී ප්‍රතිපක්ෂයේ සියලු මන්ත්‍රීතුමන්ලා කතා ඊට පස්සෙ කතා කරපු අහගෙන හිටියනම් එහෙම ගරු මන්ත්‍රීතුමන්ලට මේ කාරණා පිළිබඳ කුකුසක් විවේචනයක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව බන්දුල ගුණවර්ධන මැතිතුමා ඉතා නිවැරදිව අද පනතේ තිබෙන වැදගත්කම දැක්කා. ඉතින් ඒ වෙලාවේ ගරු සභාවේ නොහිටපු ප්‍රතිපක්ෂ මන්ත්‍රීතුමන්ලට තමයි ගැටළු සාගර තත්ත්වයන් ඇති වෙලා තිබුණේ. ඒ නිසා ඇත්තටම ප්‍රතිපක්ෂයේ කාරණා සම්බන්ධයෙන් උත්තර දීම විෂය භාර ඇමතිවරයා විදියට මගේ යුතුකමක් වුණත් බන්දුල ගුණවර්ධන මැතිතුමාගෙන්ම පොඩි ටියුෂන් පාරක් දා ගැනීම ප්‍රමාණවත් කියලා මම හිතන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සුනිල් හඳුන්නැති මැතිතුමා ඉතා පැහැදිලිව සඳහන් කරන්නට යෙදුණා මේ අදගෙන සංශෝධන කෙටුම්පතේ තියෙන වැදගත්කම. ඒ නිසා හරි පැහැදිලි ප්‍රතිපක්ෂය තුළ ගරු මන්ත්‍රීතුමන්ලා මේ අදගෙන කාරණා සම්බන්ධයෙන් කිසිම ව්‍යාකූලත්වයක් නැහැ. අවශ්‍ය වෙලා තියෙන ඉතුරු සංශෝධනත් වහම ගේන එක. ඒ නිසා ඒ සංශෝධනත් අපිට ඉදිරියේදී ගෙනෙන්නට කිසිම ගැටලුවක් නැහැ. අදාළ කටයුතු ටික සිදුණු වහාම අපි මේ ආකාරයටම ඒ අදාළ සංශෝධනත් ගෙනෙන්නට කටයුතු කරනවා කියන කාරණේ මම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම සමහර ගරු මන්ත්‍රීතුමන්ලා මේ අද මාතෘකාව තුළ තවත් අංශ ගණනාවක් පිළිබඳව කතා කරා. පෙළක් අය මේ දවස්වල තියෙන කුණු ප්‍රශ්නේ කතා කරන්න මේක වේදිකාවක් කරගත්තා. තවත් අය LTT යුද්ධය පිළිබඳව කතා කරන්න මේක වේදිකාවක් කරගත්තා. තවත් අය තවත් කාරණා පිළිබඳව කතා කරන්න මේක වේදිකාවක් කරගත්තා. ඒ වේදිකාව මගේ රංගභූමිය නොවන හින්දා ඒ වේදිකාවල රඟ දක්වපු නාට්‍ය සම්බන්ධයෙන් මම විචාර ලියන්න කතා කරන්න අපේක්ෂා කරන්නේ නැහැ. ඒ කොහොම වෙතත් පෞගිය නැත්තම් අපි දැනටත් පාවිච්චි කරන 2007 අංක 7 දරන සමාගම් පනතේ අද අපි සංශෝධනය කරන කාරණාවලට අදාළව සංශෝධනය කරන්නට පෙර තිබෙන දුර්වලතා පිළිබඳව මම කතා කරන්නට ඕන. එහි 9 වගන්ති 90 සමාගම සංස්ථාගත කිරීමේදී ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එකී සංස්ථාගත කිරීම පිළිබඳ ප්‍රසිද්ධ දැන්වීම දිනපතා පුවත්පත් 3ක ජනරජයේ භාෂාත්‍රිත්වයෙන් සිංහල භාෂාවෙන්, දමිළ භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන්, ඒ වගේම ගැසට් පත්‍රයෙන් පළ කළ යුතුයි. ඒක සාමාන්‍යයෙන් සියලු දෙනා දන්න කාරණයක්. ලෝක බැංකු ව්‍යාපාර පිළිබඳ දර්ශකය අර කලින් කියපු Doing Business Index of World Bank එක් අංගයක් වන පහසුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදාළ දර්ශකයේ Starting a Business Index මෙම ප්‍රසිද්ධ දැන්වීම් කිරීමේ අවශ්‍යතාවය විසා ගන්න අතිරේක කාලයක් මුදලක් වැය වෙන අතිරේක කාර්යයක් විදිහට හඳුනගෙන තියෙනවා. ඒ නිසා තමයි මෙම අවශ්‍යතාවය ඉවත් කිරීම මගින් ව්‍යවසායකයන්ට සමාගම සංස්ථාගත කිරීමේ ක්‍රියාවලිය සරල සහ පහසු කරන්න, ඒ වගේම කාලය අඩු කරන්න අවශ්‍ය සංශෝධන අපි ගෙන එන්නේ. මොකද මේක ප්‍රධාන දුර්වලතාවයක් විදිහට අපි දැනගෙන ඉඳින්දා මේ දුර්වලතාවය ඉවත් කළ වහාම අපි දර්ශකයේ වේගෙන් ඉහළට එසවෙන බව ඒ අනුව සිළු දෙනාට අවිවාදයෙන් පිළිගන්නත් වෙනවා. ඒ වගේම ඒක අපිට සුබවාදීව අපේක්ෂා කරන්න පුළුවන් කාරණා. ඒ වගේම පාසුවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදාළ දර්ශකයේ කැපී පෙනෙන වර්ධනය වෙනුවෙන් ඉදිරියේ තව ක්‍රියාමාර්ග ගණනාවක් ලබා දෙන්නට මේ රටේ ව්‍යාපාර ආරම්භ කරන අයට අපි කටයුතු සම්පාදනය කළා තියෙනවා. එහි අපේ නියාමන වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන්. මොනරාගල දිස්ත්‍රික්කයේ ඉලක්ක කරගෙන මෙතන ඇති රාජ්‍ය පරිපාලන ඇමතුමා ඉන්නෝ තරසභාවේ. ලංකාවේ දුෂ්කරම දිස්ත්‍රික්කයක් විදිහට අඳුනගෙන තිබුණු මොනරාගල දිස්ත්‍රික්කයෙන් තමයි ඇමතුමනි. අපි ඒ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මාතරින් එහෙම නැත්නම් අපේ නියෝජ්‍ය ඇමතුමා ඉන්න රත්නපුරෙන් නෙමෙයි. අපි මොනරාගලින් තමුන්නාසලගේ දිස්ත්‍රික්කයෙන් අපි ඒ නියාමන වැඩසටහනෙන් අපි වැඩේ පටන් ගන්න. ඒකයි අපේ ක්‍රමේ. ඒකයි අපේ ක්‍රමවේදය. ඒ නිසා මේ අපේ අමාත්‍යංශය ලංකාවේ දිගම නම තියෙන වැඩිම ආයතන සංඛ්‍යාවක් තියෙන අපේ අමාත්‍යංශ සේවාවන් රට පුරා විහිදුණු ආකාරයට හැම දිස්ත්‍රික්කයක්ම තෘප්ත වෙන ආකාරයට අපි සිදු කරන කටයුතු සිදු කරනවා. ඒ වගේම දැන් මේ පරිවර්තනය කරාම මේ පරිවර්තනය නැත්නම් මේ අද ගෙන මේ සංශෝධනයෙන් පස්සේ කුමක්ද වෙන්නේ කියන කාරණය පිළිබඳව මම සනාහන් කරන්නට උවමනයි. අද මේ ගෙන කෙටුම් පද හරහා පස්වෙනි වගන්තිය සංශෝධනය කිරීම තුළින් බලපෑම් වෙන්නේ සමාගමේ ඇතැම් විස්තර ලබා දෙමින් අලුත් සමාගමක් සංස්ථාගත කිරීමට කටයුතු කරනවා නම් පොදු මහ ජනතාවට නිවේදනය කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත මේකෙන් හැකියාව ලැබෙන. ඒ වගේම නම්වෙනි වගන්තිය පිළිබඳව මම සඳහන් කරා අර ප්‍රසිද්ධ නිවේදනය කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීමේ වගන්තිය. ඒ වගේම 10 වගන්තිය. මේ වගන්ති තුනේ සංශෝධනයේ අවසාන වගන්තිය 10 වගන්තිය. ඒ සංශෝධනය කිරීම තුළින් ඒ බලපෑම් වන 5-1 ඈ සහ 9-2 වගන්තියේ විධිවිධාන සැලකිල්ලට ගනිමින් යම් සමාගමක නාමය වෙනස් කිරීම සඳහා සමාගම වෙත විධානය කිරීමට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත හැකියාව ලබා දීම සිද්ධ වෙනවා. ඒ වගේම මම විශේෂයෙන්ම සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මෑත යුගයේ ලබා තියෙන ප්‍රගතිය පිළිබඳව කතා කරන්න ඕනේ. ඒ ප්‍රගතිය අපි ලබාගෙන තියෙන අපිට තියෙන සීමිත ඉඩ පහසුකම් ඔස්සේ. ඇත්තටම අපේ තන දැන් තවත් අමාත්‍යංශ වලට අයිති ආයතන තියෙනවා. සමහරලාට අපිට ඒක කරදරයක්. ඒ නිසා ඒ සියල්ල මැද්දේ සමහර සීමාකාරී තත්ත්වයන් මැද්දේ අපි මේ ප්‍රගතිය ලබලා තියෙන්නේ කියලා මම මේ සභාවට කියන්න ඕනේ. නව සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය 2018 4 මාස 2 මම මේ සභාවේ කතාව කරන අවස්ථාවේදී ආරම්භයේදී කිව්වා වගේ සිට මේ ඔන්ලයින් ක්‍රමයට සිංහලෙන් කිව්වොත් මාර්ගගත ක්‍රමයට සිදු කිරීම ආරම්භ කරා. ඒක සුවිශේෂී තත්ත්වයක්. ඒ අනුව අපිට මුද්‍රිත කඩදාසි ලේඛන බාර ගැනීමේ කවුන්ටර් ඒ වගේම කවුන්ටරයට ගාස්තු ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඉවත් කරා. ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් අන්තර්ජාලය හරහා සමාගම් ව්‍යාපාරජි කිරීමට අදාළ ලේඛනත් ගාස්තු ගැනීමේ ක්‍රියාවලියත් ඇති කරපු දැන් කවුරුත් බොහොම ප්‍රසිද්ධ විදියට හඳුන්වන සුලභව හඳුන්වන ERC ව්‍යාපෘතිය හඳුන්වලා දුන්නා. මේ ව්‍යාපෘතිය මගින් ව්‍යවසායකයන්ට තමුන්ට උවමනා විදියට කොළඹට එන්ට උවමනාවක් නැහැ. ඒ වගේම ඉතා කඩිනමින් ව්‍යාපාරච කරගන්න පුළුවන් සමාගම් ලේකම්වරු හරහා ඒ සඳහා සහයෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමුන්ට ඉතා පහසුවෙන් ඒ කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කරලා තියෙනවා. ඒ තත්ත්වය තුළ අපි ඒ ලැබපු ප්‍රගතිය තුළ අපේ 2015 ඉඳලා බැලුවොත් විශේෂයෙන්ම මම කලින් සඳහන් කරා ජුනි මාසේ 30 වෙනකොට අපි 13,483ක් සමාගම් ලියාපදිංචි කරලා තියෙනවා. අර 2018 4/2 ඉඳලා කාලය අනුව දැන් මම කියන්න කැමති අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා රුපියල් ලක්ෂ 290 පහුගිය කාලය තුල ආදායම විදියට ලබා ගන්න මේ ක්‍රමවේදය පාවිච්චි කළා. ඒ නිසා ඉතා පැහැදිලිව රුපියල් මිලියන වලින් කිව්වොත් රුපියල් මිලියන 209ක් අපි මේ පහුගිය මැයි මාස 30 වෙනකොට ලබාගෙන තියෙනවා. මැයි මාස 30 වෙනකොට සංඛ්‍යාව බැලුවොත් 12543යි. එතකොට මැයි මාසේ ඉඳලා ජුනි මාස වෙනකොට 12543 ඉඳලා 13483 දක්වා වැඩිවීමකුත් තියෙනවා. ඒ වගේම මේ ගරු සභාවට අවශ්‍ය නම් අපේ ආදායම වාර්ෂිකව කොයි ආකාරයටද වැඩි වුණේ කියන කාරණය 2015 ඉඳලා 2018 දක්වා මට මේ ගරු සභාවට ලබා දෙන්න පුළුවන්. 2015 දළ වශයෙන් මිලියන 507යි තව සුළු ප්‍රමාණයක් උණු මුදල ආදායම 2016 මිලියන 498.8 දක්වා වැඩි වෙලා 2017 මිලියන 601.328 දක්වා වැඩි වෙලා 2018 මිලියන 664.296 දක්වා වැඩි වෙලා 2019 මං අර කලින් කිව්වා වගේ 531 දක්වා ඒක මේ කෙටි කාලය තුල මිලියන 258.98ක ආදායම පළවෙනි මාස පහේ මතක තියාගන්න අප්‍රේල් 21න් පස්සේ බාධක සිද්ධ වෙද්දිත් අපිට මේ ප්‍රගතිය දක්වා යන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපි මෙවැනි ක්‍රමවේදයක් ඔස්සේ ගමන් කළා තියෙනවා. ඒ වගේම මේ සභාවේ අද තමුන්නාසලා මේ විෂය කාරණයට අදාළ ඉදිරිපත් කරපු තවත් සාධනීය යෝජනා තිබුණා. මම අපේ අමාත්‍යංශයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ වග කියන සහකාර අධ්‍යක්ෂතුමිය සහ සහකාර ලේකම්තුමියට කිව්වා මේ හැන්සාඩ් වාර්තාව ආපුවාම මේ ප්‍රස්තුත කාරණේට අදාළව ඔබ ඉදිරිපත් කරපු යෝජනා හැන්සාඩ් වාර්තාවේ පිටපතක් අරගෙන හයිලයිට් මාකරකකින් මාක් ලකුණු කරලා ඒ යෝජනා ටික මට වෙනම මන්ත්‍රීවරයා සහ ඒ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු යෝජනා ලබා දෙන්නටයි කියලා. ආණ්ඩු පක්ෂයේද ප්‍රතිපක්ෂයේද අදාළ නැහැ. තමුන්නාසල ලබා දුන්නු වැදගත් යෝජනා. මොකද මේ ගරු සභාව නියෝජනය කරන්නේ තමුන්නාසල ආණ්ඩු පක්ෂය වේවා ප්‍රතිපක්ෂය වේවා මේ රටේ ජනතාවගේ නියෝජිතයෝ. ඒ නිසා ඒ අයගේ පක්ෂය පිළිබඳව අදාළ නැහැ මගේ ක්‍රමවේදය අනුව සහ ආණ්ඩුකරණයේදී. අපි ඒ ඵලදායි සාධනීය යෝජනා හැන්සාඩ් වාර්තාවෙන් වෙන් කරලා අරගෙන ඒ යෝජනා පිළිබඳව අපේ සති තුනකට සැරයක් තියෙන ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී අපිට පුළුවන් වෙයි වෙනම අරගෙන ඒ යෝජනා කොයි විදිහටද අපි ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා දැනටමත් මම උපදෙස් දීලා තියෙනවා ඒ යෝජනා මේ හැන්සාඩ් වාර්තාවේ පිටපත ගෙන්නගෙන ඒ හැම ඵලදායි යෝජනාවකටම සාධාරණයක් ඉෂ්ට කිරීම විෂය භාර ඇමතිවරයා විදියට අපි සිද්ධ කරනවායි කියන කාරණේ ඉතා නිහතමානීව මේ සභාවට දැනුම් දෙනවා. ඒ නිසා ඒ යෝජනාව හැන්සාඩ් වාර්තාවත් එක්ක හමස් පෙට්ටියට යන්නේ හැන්සාඩ් වාර්තාවත් එක්ක යට යන්නේ. අද මෙතන ඉදිරිපත් කරන හැම යෝජනාවක් මම කටයුතු කරන කාලය තුල මම කියලා තියෙන හැමයි අපි හැන්සාඩ් වාර්තාවේ අයවැය පවා අයවැයේදී අපේ අමාත්‍යංශයට විවිධ යෝජනා ඉදිරිපත් වුණා. එතන මම නියෝජ්‍ය ඇමතිවරයා. ඒ නිසා දැන් අපිට මම මේ ඉන්න කෙටි කාලය තුල මම කියලා තියෙන්නේ සහකාර ලේකම්තුමියට අයවැය හැන්සාඩ් වාර්තාවත් අරගෙන ඒකෙත් තියෙන යෝජනා එක එක ආයතන වශයෙන් වෙන් 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 කළා අපි ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී අරගන්නවා. අපිට කරන්න පුළුවන් හොඳ දේ අපි ක්‍රියාත්මක කරනවා. ඒක තමුන්නාසලට කියනවනේ තමුන්නාසලගේ සෑම අදහසකටම සෑම නව්‍යකාරක යෝජනාවකටම සෑම නිර්මාණශීලී යෝජනාවකට අපි වටිනාකමක් එකතු කරනවා කියලා මම මේ සභාවෙත් තමුන්නාසලට කියනවා. ඒ නිසා අපි මේ කටයුත්ත තමුන්නාසලගේ නිර්මාණශීලී යෝජනා ඒ වගේම ඵලදායි විවේචන අපි සලකන්නේ අපේ අමාත්‍යංශ ගමනට තමුන්නාසල දෙන ශක්තියක් විදියට. එහෙම නැතුව අපේ පීතෘභූමියේ අනාගතය වඩාත් ඵලදායි ආකාරයට එයි හැඩය දිශානති අපිට වෙනස් කරන්න බෑ මුලාසනාරුද ගරුමන්ත්‍රීතුමනි. අපේ පීතෘභූමියට අලුත් මාර්ගයක් අලුත් දර්ශනයක් අලුත් වැඩපිළිවෙලක් මෙරටේ ජනතාව බලාපොරොත්තු වෙනා කියන එක අපිට හරි පැහැදිලි සමාජ දාලා වෙබ් අඩවි වල ජනතාව ඉදිරිපත් කරන ඔවුන්ගේ කමෙන්ට්ස් බලපුවාම් ඔවුන් දාන පෝස්ට් බලපුවාම් ඒ නිසා අන්නේ වැඩපිළිවෙලට ඒක ඊළඟ මැතිවරණයක් වෙනකන් ඉන්න උමනා නැහැ. හොඳ අදහස් තියෙනවනම් ඒ අදහස් ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කරන එකයි අපේ යුතුකම. ඒ යුතුකම වෙනුවෙන් මමත් අපේ අමාත්‍යංශයත් නිරතුරුව කැපෙනවායි කියන කාරණේ මම සඳහන් කරන්න ඕනේ. තව කාලය තියෙන නිසා මම තවත් කරුණු දෙකක් සඳහන් කරන්න ඕනේ. මේ සභාවේ කතා කරා විශේෂයෙන්ම මේ පාම් පිටි ඒක අපේ අමාත්‍යංශ කාරණයක්. ඒ වගේම කිරිපිටි. කිරිපිටි කාරණෙන් මම සඳහන් කරන්න කිරිපිටි පිළිබඳව මේ සභාවේ අදහස් උදහස් මතු වුණාට පස්සේ කතානායකතුමා නියෝගයක් දුන්නා පාරිභෝග අධිකාරියට ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණයේ අතුරු වාර්තාවක් ලබා දෙන්නටත් ඒ අතුරු වාර්තාව සංවාදයට භාජනය කළා. ඒ අතුරු වාර්තාව වෙනස් වෙනවනම් ඒ වෙනස්කම් සහිතව පූර්ණ වාර්තාවක් ලබා දෙන්න. ඒ අනුව පාරිභෝග අධිකාරිය විද්වත් කණ්ඩායම්වල අදහස් උදහස් ලබාගෙන අවශ්‍ය පරීක්ෂණ කරලා ඒ වාර්තාව සකස් කරලා භාෂා ත්‍රිත්වයට පරිවර්තනය කරලා හෙට අපේ අමාත්‍යංශය 2019 ජුලයි මාසේ හෙට 25 වෙනිදා දවල් 11ට ඒ වාර්තාව අපේ අමාත්‍යංශයේ උපදේශක කාර්ය සභාවට ඉදිරිපත් වෙනවා. උපදේශක කාර්ය සභාවට අපි ආරාධනා කළා තියෙනවා මන්ත්‍රීතුමන්ලා කතානායකතුමා හැරුණු කොට 225 දෙනාට සහභාගී වෙන්නයි කියලා. එයයි ඒ අයට පුළුවන් ඒ වාර්තාවේ පිටපතක් අරගෙන ඒ වාර්තාව හෙට දවසේම ඕනේ නැහැ. හෙට දවසේ පිටපතක් අරගෙන පිටපත ගෙනහිල්ලා අධ්‍යයනය කරලා ඒ පිළිබඳව ප්‍රශ්න තියෙනවනම් සැක සංකා තියෙනවනම් කුකුස් තියෙනවනම් ඒ පිළිබඳව අපි නැවත වරක් උපදේශක කාර්ය සභාව රැස් කරමු. එතකොට ගරු මන්ත්‍රීතුමන්ලට පුළුවන් ඒ මෙරටේ ආනයනික කිරිපිටි පිළිබඳ විද්වත් සාකච්ඡාවේ වාර්තාව පදනම් කරගෙන ඒ අයගේ අදහස් උදහස් සැක සංකා තවදුරටත් මතු කරා.
ගරු ඇමතුමා තව විනාඩි 5ක් තියෙනවා.
හරි. අපේ අනිත් සුජීවසේන සිංහ මන්ත්‍රීතුමා එන්න එතුමගේ කාලයත් මම එකතු කරගත්තා.
සියලු වෙලාවල් එකතු කරලා තව විනාඩි 5ක් ඉතුරු තියෙනවා.
හරි. එතකොට ඒ ඉතුරුලා තියෙන ඔක්කොගෙම වෙලාව දාන්න. ඔක්කොම දැම්මත් විනාඩි 5යි.
ඔක්කොම දැම්මත් විනාඩි 5යි.
හරි. ඒ නිසා එතකොට අපි ඒ හරහා අපි කටයුතු කරනවා. ඒ වගේම පහුගිය කාලේ කාර්මික සංවර්ධන මණ්ඩලයට තම නිකුත් කිරීම පිළිබඳව චෝදනාව ලංකා සතුසට වාහන පිළිබඳ චෝදනාවක් ආවා. ඒ වගේම සම්පකර තොග වෙළඳ සංස්ථාවේ පරිශ්‍රය තුළ අභිරහස් කාමරයක් පිළිබඳ චෝදනාව ඊළඟට අපේ අමාත්‍යංශ යටතේ තිබෙන ජාතික මෝස්තර මධ්‍යස්ථාන අක්‍රමිකතා පිළිබඳ චෝදනාව. චෝදනාවම අතිරේක ලේකම්වරේ කරා සම්පූර්ණ පරීක්ෂණයක් කර වෙන වෙනම වාර්තා තුනක් හදලා විශේෂ උපදේශක කාර්ය සභාවක් කැඳවලා ඒ වාර්තා සියල්ලම ඒ වාර්තා හතරම අපි ගරු මන්ත්‍රීතුමන්ලට ලබා දුන්නා. ඒ පිළිබඳව සාකච්ඡා කරන විශේෂ සාකච්ඡාවක් හෙට උපදේශක කාර්ය සභාව උදේවරු අවසන් වුණාට පස්සේ දිවාහාරයෙන් පස්සේ නැවතත් කැඳවලා තියෙනවා උපදේශක කාර්ය සභාවක්. එතකොට මම හිතනවා ඒ උපදේශක කාර්ය සභාවට ඇවිල්ලා ගරු මන්ත්‍රීතුමන්ලට දැන් මේ වාර්තාව දුන්නේ ගිය විශේෂ උපදේශක කාර්ය සභාවේ සති දෙකක විතර කාලයක් දීලා තිබුණා. ඕන තරම් පෙරලා පෙරලා බලන්න ඕන තරම් අධ්‍යයනය කරන් දැන් ඇවිල්ලා දැන් එහෙම අපි කරේ ඇයි? ඒක අලුත් සංස්කෘතියක්. ඒක අලුත් ක්‍රමවේදයක්. ඒ අලුත් ආදර්ශයක්. ඒ ආදර්ශය දුන්නේ ඇයි? අපි දන්නවා අපි නිවැරදි කියලා. ඒ නිසා වාර්තා දුන්නා අධ්‍යයනය කළා ප්‍රශ්න තියෙනවා නම් ඇවිල්ලා ඉදිරිපත් කරන්න වෘත්තීය සමිතිය වලටත් පිටපත් දුන්නා ඊළඟ ඒකටත් කිව්වා තියෙනවා නම් ඇවිල්ලා අහන්න පාම්පිටි සම්බන්ධයෙන් මේ ගරු සභාවේ දන්නෝ පිටි සමාගම් දෙකක් තියෙනවා සමහර සමාගම් කිව්වා ඒ සමාගම් වලට නෛතික බැඳීමක් නැහැ ඕන ඕන විදියට වැඩි කරන්න පුළුවන් කියලා ඒ කොහොමදත් පොයේ දවසේ වැඩි කරා එක සැරේට රුපියල් 7කින් ඒක ලංකා ඉතිහාසෙ මීට කලින් රුපියල් 10කින් වැඩි වුණාට පස්සේ වෙච්ච වැඩිම වැඩිවීම පොයේට පස්සේ බදාදා අපේ ලෝක තරුණ නිපුණතා දිනේ ජනාධිපතිතුමා පුස්සම ඒ නිසා අපි කාර්යබහුල දවසක් නමුත් මම බදාදා උදේම වැඩ කරන පළවෙනි දවසේම මිල වැඩිවීමෙන් පස්සේ ආපෝ පාරිභෝග අධිකාරියට කිව්වා ඕගොල්ලන්ට ඉලක්කයක් දෙනවා වැඩියෙන් විකුණන සියලු දෙනා අල්ලන්ට ඕනේ අද ඉලක්කය 25යි කියලා මං කිව්වා හවස දෙක වෙනකොට මට 25ක් දැන් රේට් කරාද නැත්නම් අල්ලුවද නැද්ද කියලා කියන්න හවස දෙක වෙනකොට කතා කරලා කිව්වා 52ක් අල්ලුවා කියලා මං කිව්වා බොහොම හොඳයි හෙටත් වටලන්න ඕන හෙට ටාගට් එක 50යි අද 52යි මම හෙට දෙනවා 50ක් 70ක් දෙවෙනි දවසේ අල්ලුවා දෙවෙනි දවසේ මං උදේ ගෙන්නුවා හතහ මාරට පිටි කොම්පැනි දෙකක් මං කිව්වා ඕගොල්ලන්ට වැඩි කරන්න පුළුවන් කියලා ඕගොල්ලෝ කියන වගේම අපිට අල්ලන්න පුළුවන් ඕගොල්ලෝ කරුණාකරලා මේ තීන්දුව අකුල ගන්න ඕන මේ තීන්දුව අකුල ගන්නෙ නැත්නම් අපි දිගින් දිගටම අල්ලනවා ඕගොල්ලන්ගේ දිස්ත්‍රික්ක නියෝජිතව අල්ලනවා පිටි ප්‍රවාහනය කරද්දී අල්ලනවා ඕගොල්ලන්ට එහෙම කරන්න බෑ අපි ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ට කම්පැනි වලට වගේ කියන්න ඕන කම්පැනි ප්‍රධානින්ට වගේ කියන්න ඕන මං කිව්වා ඕගොල්ලෝ වගේ කියන්න ඕන කම්පැනි දෙකටයි ප්‍රධානින්ටයි මං වගේ කියන්න ඕන මේ රටේ ජනාධිපතිවරයාට මං වගේ කියන්න ඕන මේ රටේ කැබිනට් එකට මං වගේ කියන්න ඕන ආණ්ඩු පක්ෂයේ සහ සමස්ත පාර්ලිමේන්තුවට ඊට අමතරව මම වගේ කියන්න ඕන වෙළඳ විෂය භාර ඇමතිවරයා විදිහට 2,20,00,000ක් ආසන්න මේ රටේ ජනතාවට ඒ නිසා ඔයගොල්ලන්ට වගේ කියන්න තියෙන දෙන්නයි මට 2,20,00,000කට වැඩි ජනතාවට වගේ කියන්න තියෙනවා ඒ නිසා ඔයගොල්ලෝ මේක අකුල ගත්තේ නැත්නම් දිගටම අල්ලනවා ඒ වගේම මම රටේ ජනතාවට කියනවා අර කිරිපිටි සම්බන්ධයෙන් කිව්වා ගමගේම සමහර කොම්පැනි වල වෙළඳාම් වැටුණා ඒ වගේ මම කියනවා පාම්පිටි වල සියලු තත්ත්වයන් ඒ වගේ මම බේකරීමියොත් ගෙනලා මම කිව්වා ඔයගොල්ලෝ මිල වැඩි කරන්න එපා මේගොල්ලෝ වැඩි මිලට පිටු දුන්නට ගන්න එපා අපි ඕගොල්ලන්ට ටික දවසක් යනකම් මේ දුක විඳින්න නෙවෙයි ඒ ටික දවසේ කිරිපත් හදලා විකුණන්න අල සම්බල විකුණන්න කව්බි මුං ඇට කඩලා විකුණන්න පොල් රොටි හදලා විකුණන්න ඒව හදන්න පුළුවන් තරම් පාම්පිටි වගේ දේවල් ගන්න නැතුව හාල් පිටි වගේ දේවල් ගන්න ටික දවසක් මේගොල්ලන්ට රිදෙන්න සලසමු කියලා ඒගොල්ලන්ගේ ඉස්සරහම කිව්වා බේකරීමියෝ මං කරු කරන්න ඕන බේකරීමියන්ගේ සංගමයට ඒගොල්ලෝ එක පයින් කැමතිලා මං කිව්වා මීට අවුරුදු 10කට කලින් නම් පාම්බනිස් එනුවට රොටි ගැන කිව්වනම් hina වෙනවා විජේමුල කොමණ්ඩාර මැතිතුමා කොලකඳ කියපු කාලේ මේ ගරු සභාවේ එතුමාට hina වෙලා තියෙනවා පරණ හැන්සාර බලපුවම කොලකඳය කියලා හැබැයි අද එහෙම තත්ත්වයක් නැහැ අද මිනිස්සු ගමනක් යනකොට වෙලේ කඩේ ගමේ කඩේ ඇඹුල සප්පාය මෙහෙම තැන් හොයා තමයි යන්නේ පොල්ලතු බත් කඩේ හොයන් තමයි යන්නේ අද ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා ඒ නිසා මං කිව්වා කවුරුවත් ඒකට hina වෙන්නේ නැහැ ඕගොල්ලෝ ලෑස්ති වෙන්න ඒකට කියලා මොකද්ද උනේ පිටි කොම්පැනි දෙකට මං කිව්වා අන්න කාමරේ තියෙනවා එහා පැත්තේ දවල් 12 වෙනකම් වෙලාව දෙනවා ගිහලා සාකච්ඡා කරලා අඩු කරනවද නැද්ද කියලා ඇහිලා කියක් නැත්තම් අපි දිගටම වටලනවා හැබැයි මං කිව්වා ඔයගොල්ලෝ දෙගොල්ලන්ට තීන්දුව දෙකක් අරන් එන්න බෑ මොකද මේගොල්ලෝ එක කොල්ලක් වැඩි කරන්න අනිත් ගොල්ලෝ අඩු කරන්න තීන්දුව ගත්තොත් අපි අමාරු වෙනවා මම ඒක දැනගෙන හිටියා මගේ මොළෙන් තේරුණා මේගොල්ලෝ දෙගොල්ලෝ එකට වෙලා වැඩි කරේ දැන් එක කොල්ලක් අලුත් ගන්න තියන්නේ අනිත් අය පරණ ගන්නට කියොත් අපිට වටල ගන්න බැරි වෙනවා ඒ නිසා මම කිව්වා ඒ සෙල්ලම කරන්න බෑ දෙගොල්ලෝ එකට වැඩි කරා නම් වැඩි තීන්දුව එක්කෝ ඉන්න නැත්නම් අඩු තීන්දුවට එන්න මොනවද මූලාසන අරුත මන්ත්‍රීතුමනි හවස 4කට කොට තීන්දුව අකුල ගත ඉතිහාසෙ නිදහසෙන් පස්සේ ලංකාවේ ඉතිහාසෙ පළවෙනි වරට පිටි කොම්පැනි පළවෙනි සැරේ තමයි වැඩි කරපු මුදලක් අඩු
කරගන්නේ මම ඉවර කරනවා
මම ඉවර කරනවා මේ අවසාන විනාඩියෙන් ඉවර කරනවා ඒ වගේම පැකට් කරලා විකුණන සූදුවකුත් පටන් ගත්තා අපි කිව්ව පාලන මිල 87යි පුළුවන් උපරිම පැකට් කරවත් රුපියල් 5යි 100 ගණන් වලට මම කියන්න ඕන අවසාන වශයෙන් සමුපකාර වෙළඳසැල්ලුත් වැටලෙව්වා සතස වෙළඳසැල් වල වැඩි විකුණලත් වැටලෙව්වා ඒක අපි ආදර්ශය උඩින් දුන්නා මොකද මම විශ්වාස කරන්නේ ආදර්ශය උඩින් ඉඳලා පහළට මිසක් පහළින් උඩට දෙන්න බෑ ඒ නිසා අපි සතසත් වැටලුවා අපි සමුපකාරත් වැටලුවා අද පාලන මිල 87යි පැකට් කරොත් ඊළඟ පහක් එකතු කරලා
පුළුවන්
ඒ නිසා මම කියන්න ඕනේ ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි ඉතා පැහැදිලිව මේ අමාත්‍යංශය අපි ඉතා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ගමන් කරමින් ඉන්නවා.
ඒක ප්‍රතිලාභ
රටේ ජනතාවට ලැබේ.
ඔව්.
ඒක ප්‍රතිලාභ රටේ ජනතාවට ලැබේ. ඒ ප්‍රතිලාභ ජනතාවට ලබා දීම සඳහා අපි අපවිමෙන් කැපවීමෙන් අදාළ කටයුත්ත කරගෙන යනවා.
ස්තුතියි. සමාගම් සංශෝධන පනත් කැටුම් පත දෙවැනි වර කිවීම සභාවයකින් අද කාරක සභා අවස්ථාව. සමාගම් සංශෝධන පනත් කැටුම් පත පළවෙනි වගන්තිය සභාවයකින් අද
ආයි
දෙවැනි වගන්තිය සභාවයකින්ද
ආයි
තුන්වැනි වගන්තිය සභාවයකින්ද
ආයි
හතරවැනි වගන්තිය සභාවයකින්ද
ආයි
පස්වැනි වගන්තිය සභාවයකින්ද
ආයි
ප්‍රජප්ති වගන්තිය සභාවයකින්ද
ආයි
නාමය සභාවයකින්ද
ආයි
පාර්ලිමේන්තුව අලි යාලි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වර කියවීම ගරු අමාත්‍යතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වැනි වර කියවිය යුතුයි මම යෝජනා කරමි.
සභාව එක්ගද
අයි
සමාගම් සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.